සාමාන්‍ය පුද්ගලයෙකු සෝවාන් මාර්ගයට පත්වන්නේ කෙසේද? ඉතින් සාමාන්‍ය පුද්ගලයෙකු මාර්ගයට පත් වෙන්නේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්. මේ ධර්මයේම තේරුම අරගෙන ඔතනින්ම තමයි එන්න ඕනේ. මේ ලක්ෂණත්‍රේ දැක්කේ නැත්නම් එයින් එහාට යන්න බෑ. මාර්ගඵල අවබෝධයේ ප්‍රඥාවෙන් ලබා දෙන දෙයක්. මාර්ගඵල අවබෝධය ලබා දෙන්නේ ප්‍රඥාවෙන්. මේ ප්‍රඥාවෙන් ලබා දෙන දෙයක් නිකන් ඉගෙන ගත්තටම වැඩ කළාට, බිම් බලාගෙන ගියාට, උඩ බලාගෙන ගියාට, කොණ්ඩේ කැපුවාට, සුදු ඇඳ ගත්තාට, හිවුරු දා ගත්තාට හම්බෙන එකක් නෙමෙයි. එහෙම ක්‍රමයක් ඒකේ නැහැ. ඒ කියන්නේ ප්‍රඥාව යම් ක්‍රමයකින් ඉඳෙන මොන ක්‍රමෙන් හිටියත් ප්‍රඥාව වර්ධනය වුණා නම් ධර්මාවබෝධය ඇති වුණා නම් අන්නේ ධර්මාවබෝධයත් එක්ක ලැබෙන්නා වූ දෙයක් තමයි මාර්ග අනුගාමිකත්වය සහ ඵලලාභීත්වය. ඔය දෙකම වෙන්නේ එහෙමයි. ඉතින් එතකොට සාමාන්‍ය කෙනෙක් ඉදෙන්ට එන්න නම් ඒ බුද්ධිලයා විසින් සක්කාය දිට්ඨි නැති කරන්න නම් සක්කාය දිට්ඨි කියන එක දැනුවත් වෙන්න ඕන. විවිධාකාර ක්‍රමවලින් මේ සක්කාය දිට්ඨි කියන එක විග්‍රහ වෙනවා. මේ ලෝකේ සදාතනික වූ සැප සම්පත් ඇත්තා වූ යම් කිසි තත්වයක් යම් අත්බැවක් කොහේ හරි ඉඳ තැනක් තියෙනවා හෝ තියෙනවද කියන ප්‍රශ්නේ තියෙන තාක් කල් එයාට ධර්මාවබෝධය තව ලැබිලා නැහැ. යම් කිසි අත්බැවක ඉඳලා සදාතනිකව සැනසෙන්න පුළුවන් තැනක් කොහේ හරි ඇද්ද? සැකයක් තියෙනවනම් තව මාර්ගඵලයක් ලැබිලා නැහැ. එහෙම නැත්නම් එහෙම දෙයක් තියෙනවා මම ඒක බලාපොරොත්තු වෙනවා කියලා ඉන්නවා නම් ඔහු පෘථජන ලෝකයේ තැනක මිසක් ධර්මාවබෝධය තව ලැබිලා නැහැ. එහෙම දෙනක් මේ ලෝකේ හටගන්න හේතුවක් නැහැ කියලා ධර්මානුකූලව දකින්න ඕනේ ඉස්සෙල්ලා. ඒක දකින්නේ මේ ලෝකේ සකස් වෙන ක්‍රමවේදයේ ඉතලා තේරුම් අරන් ඉන්න බලහලම. බණ ඇහුවේ නැන අනාවරණ ඥානීකින් දේශනා කළපු දේශනාව අහන්න නැතුව කවදාවත් මූල ධර්මයේ තෝරාගන්න බෑ. මේ ලෝකේ තෝරාගන්න කිසිම සම්මතියක් මේ ලෝකේ කිසිම සාස්ත්‍රුවරේ පහළ වෙලා නැහැ. ලෞතරා බුදුරජාන් වහන්සේ ඇරෙන්න දේශනා කළපු සාස්ත්‍රුවරේ පහළ වෙලා නැහැ. ලෝකේ කොතනකවත් හොඳ නැහැ අත්හැරීමෙන් මෙන්න මෙහෙම තත්ත්වයකදී හොඳ කියලා පෙන්නා. කොතන හරි හොඳ තැනක් පෙන්නනවා. දැන් හැම ආගමකම පෙන්නන දෙයක් තියෙනවා. මුස්ලිම් ධර්මයේ බැලුවොත් සර්වබලධාරී දෙවියන් වහන්සේ සදාතනිකයි. අපි එතෙන්ට යනවා. එතන හොඳයි. එතන අපිට ස්ථිරයි. ඒක එහෙම අදහසක් ගන්න. එහෙනම් ස්වර්ගයේ ස්ථිරයි. ස්වර්ගය හොඳයි. ස්වර්ගය සදාතනිකයි. ඒක එහෙම අදහසක් ගන්න. සදාතනික තේරක් ගන්න. බ්‍රාහ්මණ සදාතනිකයි. බ්‍රාහ්මණ ළඟට යන්න ඕනේ. ඒ විවිධාකාර තැන් මොන හරි අධ්‍යාවක පිළිදලා. පැවැත්මක් සදාතනිකයි කියන නිගමනයට වහිනවා. ඒ කියන්නේ පැවැත්මක් ගොඩ නැගුණේ කොහොමද? පැවැත්මක් ගොඩ නැගින්නේ මොන බලවේගයකින්ද? ඒ ගොඩ නැගුණ පැවැත්ම ස්වභාවය පැවැත්ම කෙබඳු ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ? ඒකේ අවසානයේ කොහොමද කියලා යථාර්ථයෙන් දැක්කේ නැත්නම් ඒ දැකලා කිව්ව දේ විශ්වාස කරන්න සමන්ට ගෝචර වුණේ නැත්නම් ඒ තාක්කල් ඔහුට සෝතාපන්න වෙන්න බෑ. ඒ තාක්කල් ඔහු බලාපොරොත්තු වෙනා මේ ලෝකේ සදාතනික සුවය. සදාතනික සැනසුම ස්ථානය. මෙන්න මේ බලාපොරොත්තු වෙන නිසාම ලෝක සත්‍යයට එහෙම එකක් තියෙනවා කියලා හිතන තාක්කල් ධර්මය අවබෝධ වෙලා නැහැ. එහෙනම් ධර්මය අවබෝධ වුණාම දකින්නවා සංකතයේ සහ සංකතයේක ලක්ෂණ. අසංකතයේ සහ අසංකතයේක ලක්ෂණ. හැබැයි මේක සර්වඥ සාඥානෙහිවත් අනාවරණ ඥානයක් ඇති බුදු පියාණන් වහන්සේ මේක දැකලා ශ්‍රාවකයන්ට දේශනා කළාට පස්සේ ශ්‍රාවක ගෝචර වුණා. ඒක මුලින් අරගන්නයි බැරි. මුලින්ම ගැනීම තමයි අති දුර්ලභ වැඩි. ඒක ලෞතරා බුද්ධත්වයටපත් වෙලා හිටන් ඒ අනාවරණ ඥානෙ පහල කරගන්න ඕනේ. තව අනුන්ගේ ප්‍රත්‍ය සහිත ප්‍රත්‍යක් ආධාරයක් නැතුව තමාටම ඔය අවබෝධය ඉන්න. ඒක සාමාන්‍ය වැඩක් නෙමෙයි. අග්‍රතාවයටපත් වෙන පාරමිතා පුරලා ලෞතරා බුද්ධඥානී නැමැති මහා ඥානීර ගෝචර වෙන දෙයක් එක බලමු. ඕක එතකන් අනික් අයට හම්බ වෙන්නේ හම්බේලා නැතිවා පැහැදිලිව අදත් පේනවා. මොකද අනික් හැම කෙනෙම කොහේ හරි පැවැත්මක් සදාතනිකයි සුවයි කියලා පින්නවා මිස ඔය යථා පැවැත්මක යථාර්ථය පින්නුවේ නැහැ. සංකත කියන්නේ මොනවද? සංකතයේ ලක්ෂණ මොකද්ද? අසංකතයේ කොහොමද? අසංකතයේ ලක්ෂණ මොකද්ද කියන මේ ප්‍රශ්නෙට උත්තර දීලා නැහැ ලෝකේ කවුරුවත්. උත්තර හොයාගෙනත් නැහැ. ලෝතරා බුදුරන් වහන්සේ තමයි ඔක හොයලා තියෙන්නේ. සංකතයක් හැබැයි සංකතයක ලක්ෂණ. සංකතයක් කියන්නේ මේ ලෝකේ අනාදී එපලන් තිබිච්ච දෙයක් නෙමෙයි. යම් කිසි හේතුවකින් සකස් වෙච්ච දෙයක් තියෙනවා. හේතුවක් නිසා පහළ වෙන අලුතෙන් පහළ වෙනවා. ඉස්සෙල්ලා නොතිබි. හේතුවක් ගොඩ නැගෙනවා. හේතුවේ ඵලයක් වශයෙන් පහළ වෙනවා. මෙන්න සංකතයක උපැත්මක් පේනවා කියන්නේ ඕකයි. සංකතයක පළවෙනි ලක්ෂණය. ඉපදීමක් පේනවා.
උපන්නහුගේ විපරිණාමයක් පේනවා. ඒ කියන්නේ උපදුන කියලා ළමයෙක් උපන්න නම් ළමයාගේ විපරිණාමී තමයි වෙනස් වෙලා ගිහිල්ලා මහලු ආයතනපත් වෙලා කවුද හරි මැරිලා යන්නේ. උපැත්මක් පේනවා ගහක ගලක. ගහක උපැත්මක් පේනවා. පොඩි කැලේ බීජේ පැදලා උපැත්ම පහළ වුණා. හිටියහුගේ විපරිණාමී. ගහ ටිකෙන් ටික ලොකු වෙනවා, මෝරලා යනවා, ගිහිල්ලා මැර බැහි යනවා, අන්තිමට අතු කාලා වැටෙනවා. ඒ ගහෙන් වතුර ගලන්න පටන් ගන්නවා, ඉක්ම ගලන්න පටන් ගන්නවා, ගහ මැරිලා යනවා. හිටියහුගේ විපරිණාමී. එහි වෙනසීමක් වෙයි. අවසානයේ මරණ කාරණා තුනක්. ඔන්න සංකතයේක ලක්ෂණ තුනයි. ගහක් ගලක් තියෙනවා. අනාදීය පටන් තිබුණේ. කවදා හරි හේතුවකින් හටගත්තා. හිටියහුගේ විපරිණාමී. බලුවාම ගල උඩින් කුඩු වෙවි දිරි දිරා යන අදත් ගල් බලුවාම ඕන ගල් පතුරක් ගියම ඕන ගල් පරිවතින් නැග ගහ පේනවා. පතුරු ගැලවි ගැලවි උඩින් ඉඳන් යන හැටි. දිරි දිරේ යන හැටි. හිටියහුගේ විපරිණාමී. එහි අවසානයක් පේනවා. ඕක බිඳිලා ඉවරින් දහසක් පේනවා. ඒක අයිති එක. ඔන්න සංකත ලක්ෂණ ගස් කල් වලටත් තියෙනවා. සත්වයින්ටත් තියෙනවා. කොහේ හරි රෝගයක යම් ආභ්‍යාවක් යම් සත්‍යයක වශයෙන් ලැබුවා නම් උප්පත්තියක් හැදුනා. අන්න හේතුයේ ඵලයේ පහළ වුණා. සංකතයක පළවෙනි ලක්ෂණ උපදාපෙනි. එතන පටන්ගෙන කොච්චර කල් ජීවත් වුණා කිව්වත් ඒකේ හිතියුගේ විපරිණාමය සිද්ධ වෙන මොකක් නිසාද? සංකතයක් වශයෙන් ලෝකයේ පහළ වුණි. යම් දෙයක් පහළ වුණේ හේතුවකින් නම් ඒ හේතුවකින් පහළ කරපු දෙයක පහළ කරපු එක පවත්තන්න ඒක ගෙවෙනවනේ දින්න ශක්තිය. ගැප් කරමු ශක්තියක් ගෙවෙනවා නම් අවසානයක ඒකාන්තයේ වෙනවා වෙනස් වීමක් වෙනවා. හිතියුගේ විපරිණාමය සහ අවසානය. මෙන්න මේ න්‍යාය ධර්මයේ අරගෙන තමයි බුදුරන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ ඉසෙල්ලා. ආලාර කාලාම උද්දකාරාපත්ත ආදිවාසයන් කියනකොට සදාතනික ස්ථානයක් අපි දැකලා තියෙනවා. ඒ උපන් අය මැරෙන්නේ නැහැ. ඒකයි අමර කියන වචනේ දෙවියන්ට කියලා තියාගත්තේ බ්‍රහ්මයින්ට. බ්‍රහ්ම දෙවියන්ටයි තියාගත්තේ. ඒ අය. එතන ගිහින් උපන්නාට පස්සේ ආයතරයක් ඒකේ වෙනසක් නැහැ, ඉවරයක් නැහැ. එහෙම එකක් කියන බුදුරන් වහන්සේ බෝධිසත්ව අවස්ථාවේ කියන උපතක් යම් තැනක හටගත්තා නම් හේතුවකින් න්‍යාය ධර්මයේ පෙන්වනවා. හේතුවක් නිසා යම් තැනක උපතක් හටගත්තා නම් ඒක සීමා සහිතයි. පච්චර කල් ගියා හැරි ගාවුස දකින්න බැරි වුණාට ඔක ඉවරයක් වෙන දහසක් තියෙන න්‍යාය ධර්මයේ ඕකයි. ඒ න්‍යාය ධර්මයේ මට වැටහෙන නිසා මම ඕක පිළිගන්නේ නැහැ නිවන කියලා. සදාතනික ස්ථානයක් ලෝකේ තියෙන විදිහක් නැහැ උපන්නේ. උපන්නත් යම් තැනක තිබුණනම් වැහැරීමක් තියෙනවා, මරණයක් තියෙනවා. ඒකෙන් අහපෙච්ච උපතක් නැහැ. ඕක හොයාගන්න බැරිකමයි තියෙන්නේ. නමුත් කවදා හරි මන් න්‍යාය ධර්මයේ දකිනවා නේව සංඥා නා සංඥා දෙන කිර බබලෝ ගිහිලා උපන්නත් උපන්නා විපරිණාමයක් තියෙනවා, වෙනසීමක් තියෙනවා. න්‍යාය ධර්මයේ මම දන්න ඕක නිවන කියලා මම පිළිගන්නේ නැහැ. නිවන නම් යම් තැනක ඉපැත්ම නැති වෙන්න ඕන. එහෙනම් අසංකතියක් වෙන්න ඕන. අසංකත ලක්ෂණේ උන්වහන්සේ ප්‍රඥාවෙන් තේරුණාද? බෝධිසත්ව ප්‍රඥාවයි. මොකද්ද? ඉපදීමක් නොපෙනී, විපරිණාමයක් නොපෙනී, වෙනසීමක් නොපෙනී. මෙන්න අසංකතියක ලක්ෂණ. යම් තැනක උපන්නේ නැත්නම් ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණයක් නැහැ, දුකක් නැහැ. උපන්නොත් තමයි ඕක තියෙන්නේ. එහෙනම් යම් දෙයක නිවනක් ඇද්ද? ඉපදීම නතර වෙච්ච තැනකයි නිවන තියෙන්නේ. එහෙනම් හොයන්න ඕනේ මොකද්ද? මෙච්චර කාල ලෝකේ හොයපු ඔක්කොම උපදින තැන් හොයාගෙන ඉතන ඇලුනා මිස උපදින එක නතර කරන ක්‍රමේ හොයාගත්තේ නැහැ. කවදා හරි මං හොයන්න ඕනේ උපදින එක නතර කරන දෙක. අන්න එදාට තමයි නිවන කියන්නේ උතන කියන්නේ න්‍යාය ධර්මයේ දැක්කා. දැකලා තමයි අනික අය ඔක්කොම හොයන්නේ පැත්තකින් තියලා උන්වහන්සේම උපදීම වෙන්නේ කොහොමද? උපදීමට හේතුව මොකද්ද? උපදීම නැති කරන්නේ කොහොමද? නැති කරන වග මොකද්ද කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ ওই ධර්ම න්‍යාය අරගෙන. එහෙනම් උන්වහන්සේ පළමුවෙම කවුරුවක් කියන්නේ නැති උන්වහන්සේ දැක්කා ලෝකේ අනිත්‍යයි. මොකක් නිසාද? ජරාවට මරණයට පත් වෙන දයක් ලෝකේ ඉපදිලා තියෙනවා මිස හටගෙන තියෙනවා මිස. ජරාවට මරණයට පත් නොවන දයක් ලෝකේ හටගෙන නැහැ. සිද්ධාන්තයේ දැක්කා ඒ ප්‍රඥා උන්වහන්සේට තිබුණා බුදු වෙන්න ඉස්සෙල්ලා. අන්න ඒක තමයි මහා බෝධිසත්ව ප්‍රඥාවේ හැටි. ඒකෙන් දැකපු දහම ඕකයි. ඒ දැකලා තමයි උන්වහන්සේ එතනින් බැසි නිගමනයකට යම් තැනක ජරාවක් නැද්ද, මරණයක් නැද්ද, ජාති නැති තැනයි ඒක නැත්ති, ජාති ඇති තැන ජරා මරණ වලකින තැනක් වෙල වැඩක් නැහැ. ඒක රැවටිල්ල. එහෙනම් හොයන්න ඕනේ මොකද්ද? යම් තැනක ජාතියක් නැද්ද, ජරාවක් මරණයක් එතන නැහැ. එහෙනම් මොකෙන්ද ජාති හටගන්නේ? අන්න උන්වහන්සේ දිවස පහල කරලා තිබුණේ හටගත්ත හැටි දැක්කා. බාහ්‍රත්‍යයෙන් ජාති වෙනවා. ජාති නැත්නම් භව නිරෝධ වෙන්න ඕනේ. භව නිරෝධ වෙනකන් ජාති නිරෝධ වෙන්න ක්‍රමයක් නැහැ. ওই સિદ્ધාන්තිය දැක්කා. එහෙනම් භව කොහොමද හටගන්නේ? උපාදාන නිසායි භව හටගන්නේ. භව නිරෝධ කරන්න නම් උපාදාන නිරෝධ වෙන්න ඕනේ. නැත්නම් භව නිරෝධ කරන්න බෑ කවදාවත්. උපාදාන කොහොමද හටගන්නේ? තණ්හා ප්‍රත්‍යයෙන් හටගන්නේ. එහෙනම් උපාදාන නිරෝධ කරන්න නම් තණ්හා නිරෝධ වෙන්න ඕනේ. කවදාවත් උපාදාන නිරෝධ කරන්න බෑ නැතුව. තණ්හා කොහොමද හටගන්නේ? වේදනාපත්තියෙන් තණ්හා වෙනවා. මොන වේදනාපත්ති සම්පස්සජ වේදනාවයි. මේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා අතුරු කරන ජනිත කරන්න ආව යම්කිසි වේදනාවක් ඇද්ද, වින්දනයක් ඇද්ද, මෙන්න මේකේ තමයි තණ්හාවට මුල. ওই වින්දනයේ ප්‍රිය කරන තාක්කල්, ඕක නිරෝධ නොකරන තාක්කල් තණ්හා නිරෝධ කරන්න බැහැ. අන්න වේදනා පත්‍ය තණ්හා, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. මේ පත්‍ය දකින්න ගිය හැටි ධර්මයේ දකින ක්‍රමී කර්තවම පාදී දැක්ක හැටි. එහෙනම් මේ වේදනා නිරෝධ කරන්නේ මොකක් වෙන්න ඕද? සංස්පාස නිරෝධ කළොත් තමයි සංපාසජා වේදනා නිරෝධ වෙන්නේ. නැ සංපාසයේ යම් තැනක තියෙනවා නම් ඒ තාක්කල් සංපාසජා වේදනා ගොඩ නැගිනවා. එහෙනම් සංපාසජා වේදනාව නතර කරන්න නම් සංස්පර්ශය නතර වෙන්න ඕනේ. සංස්පර්ශය නිරෝධ කරන්නේ කොහොමද? කොහොම සංස්පාස හටගන්න? සලායතන පත්‍ය පස්සෝකින් සිද්ධාන්තය. මේ සලායතන හේතු කරගෙනයි හටගන්නේ. යම්කිසි ලෝකෙහි ධර්මතාවය ප්‍රියයි මනාපයි හොඳයි කියන ඒ අදහසින් යුතුව ඇතකන්නේ දිවනාසී ශාරීරියේ මන කියන මේ ආයතන හය යම්කිසි ආකාරයකින් එබඳු වන්නා වූ දීකරි ගෝචර කරා නම් ඒ ස්පර්ශය ලැබෙනවා. ලෝක ස්පර්ශය ලැබලා හිටන් ඒක ආස්වාද ලැබෙනවා කියලා කරන තාක්කල් ඒ වින්දනයෙන් බේරෙන්න බෑ. ඒ තණ්හාවෙන් උපාදානයෙන් භවයෙන් ජාතියෙන් බේරෙන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? මෙන්න මේ කියන්නා වූ සංපස්සේ නැති කරන මේ සලායතන රෝධ කරන්න ඕනේ. සලායතන කියන්නේ ඇහැ ඉන්ද්‍රියක්, කන ඉන්ද්‍රියක්, නාසය ඉන්ද්‍රියක්, දිව ඉන්ද්‍රියක්, කය ඉන්ද්‍රියක්, මන ඉන්ද්‍රියක් මිසක් ආයතනයක් කරගත්තොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ආයතන කරගන්නේ? ඒ පස්සේ හඹා යන්නේ. ආස්වාදයන් පස්සේ හඹා යන්නේ. ඔන්නේ බලාපොරොත්තු වත්නම් ආයතන රෝධයි. ආයතන නිරෝධ කරන තාක්කල් මේ ස්පර්ශයේ මිදෙන්න බෑ. අන්න දැනගත්ත ක්‍රමය. සලායතන රෝධ කරගන්න මොකද කරන්න ඕනේ? කවදා හරි ඇතකන දිවනාසී ශාරීරිය මන හට ගැනීමට නම්ය වෙච්ච ඒ හටගෙන ඒ වායින් ඔය වැඩේ කරන්න ආයතන කරගන්න නම්්‍යතාවයක් දක්වන්නා වූ මානසිකත්වයක් ඇද්ද? අන්නේ නම්්‍යතාවයට අනුකූල වන්නා වූ හැඩ ගැසුණු රූපිය ප්‍රියාත්ම කරන තාක්කල් වේ නාම රූප පද්ධතිය පවත්වන තාක්කල් කවදාවත් පුළුවන්කමක් නැහැ ඔය ආත්මින් මිදෙන්නේ. නාම රූපණුක්ක් නිසාද හටගන්නේ? පැවැත්මට හේතුකාරක වන්නා විඥානයක් වහල කරගන්නවද යම් හේතුවක් නිසා? ඒ විඥානයේ තියෙන තාක්කල් වේ නාම රූපයෙන් මිදෙන්න බෑ. නැයි විඥානය මොකෙන්ද හටගන්නේ? අවිද්‍යාව නිසා හටගත්තා වූ සිතින් කයින් වචනින් කරන සංඛාරයයි යමක් ඇද්ද? ඒ නිසා ගොඩ නැගින්නේ. අන්නේ සංඛාරේ ගොඩ නැගෙන තාක් කල් ලෝකෙෙ මිදෙන්නේ නැහැ. දැන් නම් ආවා ගිහිල්ලා හිටන් නිදහස් වෙන්න පුළුවන් තැනක. ඕන්නම් සංඛාරේ ගොඩ නැගී හැගේ බලන්න නිකන් හිටියේ. නිකන් හිටියෝ නිරෝධේ. ගොඩ නැගුවොත් හැදුනා. සාහනියක් තියෙන තැනකට ආවා. දැන් පොඩි වෙලක් තියෙනේ මොකද කරන්නේ? ඇයි මේ සංඛාරේ ගොඩ නගන්නේ? සිතෙන් කයින් වචනින් ඒ පස්සේ යන වැඩිවිල කරන්නේ. ඒක හොඳයි කියන අවිද්‍යාවේ නිගමනයේ නිසා. මොකක්ද අවිද්‍යාවෙන් අල්ලගත්? හොඳයි කියේ. කොයිද හොඳක් හම්ුනේ ආපු මාර්ගය? අවසාන ප්‍රතිඵලයට නිකන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායත පහලක ටික හොඳේ. ඕකනේ හම්බුනේ ප්‍රතිඵලයේ වශයෙන්. උනි ඕක අවසානයේ උතර බව මිනිස්සු සත්‍යෝ දන්නේ නැති කියන අවිද්‍යාව කියන්නේ. එන අවිද්‍යාවේ ප්‍රතිඵලය මොකද්ද? ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස පහල කරලා හිටන් දුක ගිනි දෙන එක. සැප හොය හොය ඔය පස්සේ කියලා දුක් විඳිනා මිසක් අවිද්‍යාව කියන්නේ ඕකට මිසක් විද්‍යාව ඕක නෙමෙයි කියලා දැනගත්තොත් මොකද්ද විද්‍යාව? ඔය අවිද්‍යාව කියන්නේ ඔය தත්ති දැනගෙන ඕකෙන් අතමිදීමක් ඇද්ද, අත්හැරීමක් නොයල්මක් විදුමක් ඇද්ද, අන්නිතාට දුක ඇති කරන්න හේතු වෙන්නා වූ උපත්ති ඉවරයි. උපතේ ඌරණේ කොහොමද? උපත්තිර හේතු වෙන භවය ඉවරයි, භවය හේතු නා වූ අර විදිහම උපාදාන ඉවරයි, උපාදාන හේතු වෙච්ච තණ්හා ඉවරයි, තණ්හාවට හේතු වෙච්ච වේදනා ඉවරයි, වේදනාවට හේතු වෙච්ච ස්පර්ශ ඉවරයි, ස්පර්ශයේ හේතු වෙච්ච සලායතන ඉවරයි, සලායතන හේතු වෙච්ච නාම රූප ඉවරයි, නාම රූපයේ හේතු වෙච්ච විඥාන ඉවරයි, විඥානයේ හේතු වෙච්ච සංකාර ඉවරයි, සංකාරයේ හේතු වෙච්ච අවිද්‍යාව ඉවරයි. අවිද්‍යාවත් ඒ වාසේස විරාග නිරෝධ සංකාර රෝධ සංකාර රෝධ විඥාන නිරෝධ විඥාන රෝධ නාම රූප නිරෝධ චක්‍රය වුණා. දැකර වාස දැක්ක ඔන්න දුකට හේතුව නේද? ඔන්න සංකතේ නිසා දුක ගොඩ නැගිනවා. මෙන්න සංකතිය ගොඩ නැගින්න හේතුව ඔන්න සංකතයක නිරෝධේ. සංකති නිරෝධ කරනකොට මේ වෙන්නේ මේකයි කියලා දැකර වාසේ චතුරාර්ය සත්‍ය දැක්කා. ඔබ දැකන මොකද වෙන්නේ? ලෝකේ පැවැත්මෙන් නිදහස් වුණා. දැන් මේ දකින්න ක්‍රමේ මේක ලෞත්‍රා බුදුරයන් වහන්සේ දැකලා ශ්‍රාවකයේ ගෝචර ඥානෙට ගෝචර වෙන්නේ ශ්‍රාවකින්ගේ දේශනා කළාට පස්සේ ශ්‍රාවකින්ගේ ඥානෙ බිබිලා ඔන්නේ පරිත්‍යාගපදේ වැටෙහෙන පටන් ගත්තාට පස්සේ දැන් ආයිසරයක් මම බොරුනේ උඹට කිව්වේ කිව්වොත් නෑ නෑ ස්වාමීනි ඔබ වහන්සේ දැන් මොනවා කිව්වත් මම නම් පිළිගන්නේ නෑ ඔබ වහන්සේ කිව්වේ ඉතලා කිව්වේ කෑත්ත ඔබ වහන්සේ දැන් මට මේක බොරු කිව්වේ කිව්වා මම පිළිගන්නේ නෑ ඔබ වහන්සේ පස්සේ කිව්වේ ඔබ වහන්සේ ඉතලා කිව්වේ කෑත්ත කියලා මම පිළිගන්නවා කිව්වා හේතු තියෙන්නේ තමයි ඔන්න උන්වහන්සේ කතා කරලා නමුත් ලෞත්‍රා බුදුරයන් වහන්සේ එහෙම කව ලෝකයාට කියන්නේ නෑ නමුත් ලෝකයාට බුදුරන් වහන්සේ කියන විදිහට මාර්යාව විදිහට කියා තියෙනවා. එක්තරා උපාසක මහතෙර බුදුරන් වහන්සේ ධර්මයේ දේශනා කළා ගියා. මාර්යා ආපහු බුදුරන් වහන්සේගේ වෙස්මාවගෙන පිණ්ඩපාතයකට ආපහු වෙන හැටි නැවිදිලා. උපාසක මහත්තයාට මම ඉස්සෙල්ලා කිව්වේ ඔක්කොම එහෙම නෙවෙයි. කොටසක් ස්ථිරව තියෙනවා. ඔහොම කියන බොලතෝ මාර්යානි තෝ බුදුහාමුදුරුවෝ නෙවෙයි. එල්ල කරලා මාර උපාසක මහත්තයා අර මාරදීව පුත්‍රයන් ඇහුවා මාරේ අතුරුදහන් වුණා. දැන් මෙහෙම කතාවක් තියෙනවා. ඒකයි කියන්නේ බුදුරජාන් වහන්සේගේ විසීමය විදිහට කෙනෙක් කිව්වත් බුද්ධ දේශනා වැහුවට පස්සේ වෙනස් කරනවා හේතු නැහැ. අන්න ඒකයි සත්‍යතාවය. ඉතින් මෙන්න මෙතනදී එහා කවදාවත් පමාදෝ මච්චිනෝ පදං කරන්න බෑ සෝවාන් පුදුරේ කිතාවද. ඒ නිසා කියනවා සෝවාන් පුදුරේ මැරින්නේ. හැබැයි ඒකෙන් පණ යන්නේ නැතුව නෙමෙයි චුත වෙන්නේ නැතුව නෙමෙයි. අධ්‍යාවෙන් අධ්‍යාව ගිහිලා අරිහත්ත්වයට පත් වෙන කම යනවා මිසක් ගුණ මැරින්නේ. ජාත සෝතාපන්නත්වයේ උපදිනවා මිසක් උපදින දෙන එක සෝතාපන්න ගුණය නැතිලා හැම ආචාරයක් කොහොමද උපදින්නේ? ආයි වෙන දෙන ගිහ ආයි අලුතෙන් සෝවාන් වෙන දෙයක් එහෙම සෝතාපන්න සුද්ධියට නැහැ. ඒක නිසා කියනවා අමරණීයත්වයට පත් වෙනවා කියන්නේ සෝවාන් ඵලයට පත් වෙනවා. ගුණ මැරින්නේ නැති තත්ත්වයට පත් වෙනවා. ඔක දකින්න ඕනේ හැම දෙයක්. ඉතින් ඔබ තේරුම් ගන්න ඔය විදිහට මේ ගැඹුරු පැත්තක් විග්‍රහ කරලා යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මා පස්සති යමි පටිච්ච සමුප්පාදී දකිද ඔහු ධර්මයේ දකි ධම්ම ඇස පහළුණා නම් ධම්ම දැක්කා ධම්ම ඇස පහළ වීමට කියනවා සෝවාන් ඵලයටපත් වුණා. ඉතින් ඔතන දකින්න විවිධාකාර ක්‍රම එක ක්‍රමයක්. ඔයගේ විවිධාකාරී සම්මාදිට්ඨිය වෙන්න පුළුවන්. සම්මාදිට්ඨිය කියන හරියට යථාර්ථය දකින්න ඕනේ. යථාර්ථවත් දකින්න ආකාරي විවිධාකාර ක්‍රම වලින් පෙන්නනවා. ඉස්කන්ධවල අනිච්ච දුක්ඛ අනත්ත තත්ත්වය දැකීම සම්මාදිට්ඨියටපත් වෙන එකයි. ඒතර ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු පටිවි ධාතු ආකාශ ධාතු විඥාන ධාතු කියන මේ ධාතු හයයි අනිත්‍ය දුක්ඛ අනත්ත සත්‍ය දැකීම සම්මාදිට්ඨිය දැකීම. ඒ තව ක්‍රමයක්. එයා සම්මාදිට්ඨිය තමයි පත් වුනේ. එතනින් පටන් ගත්ත මාර්ගය ආර්යචාන්ක මාර්ගයමයි වෙන එකක් නෙමෙයි. ඉතින් ඕනනම් ආයතන වශයෙන් චක්ඛ ආයතන, රෝත ආයතන, ගාන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන කියන එක හරි 12 ආයතන වශයෙන් හරි අරගෙන මේ ආයතන අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනත් වශයෙන් දැකලා අවබෝධ කරගත්තා නම් ඔහු ලැබුවේ සම්මාදිට්ඨිය. එතනින් මාර්ගයේ ලඟුල් වල මුල්පුරල හිටන් පටන් ගදීමින් නුගොඩ නැගුණි අර ආර්යචානික මාර්ගයමයි වෙන එකක් ගොඩ නැගින්නේ සම්මාදිට්ඨියට වතුනොත් ආර්යචානික මාර්ගයමයි ගොඩ නැගින්නේ. ඒක ආයි වළක්වන්නේ දැනගෙන ඉන්න අවශ්‍යත් නැහැ. ඉතින් පරිත්‍යාමපාද වශයෙන් දෙකත් ඒ ස්කන්ධ ධාතු ආයතන පරිත්‍යාමපන්න ඔය කාය මොන විදිහින් හරි දෙයක් කරනවා. කාය වේදනා චිත්ත ධම්ම කියලා හතර ආකාරයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දෙයක් කරනවා. ඒ යන්නේ සම්මාදිට්ඨියට. මේ සම්මාදිට්ඨියට වදින විවිධ ක්‍රම රටාවල් තියෙනවා. කොයි ක්‍රමෙන් හරි සම්මාදිට්ඨියටපත් වුණොත් ඔහු දකිනවා එක දෙයක්. ලෝකේ සාරයි කියලා අල්ලන්න වටිනා දෙනා කිසිම දැනක නැහැ. සම්මාදිට්ඨිය නිගමනයි. අසාර ලෝකයක සාරයි කියලා මොනව අල්ලන්නද? ඔන්න ඒ නිගමනේ එනවා. අසාරයි කියලා කියන්නේ කවුරුවා කිව්වට නෙමෙයි තමන්ම දකිනවා. පරිහරණය කියලා නිති කියලා නිගමනය කරන්න එකක් නැහැ. මොකක් නිසාද? ජරා මරණයට කෙලවපත් වෙලා කෙලවර කරන දේවල් උපදිනවා මිසක් ජරා මරණයට පත් නොවන දෙයක් ලෝකේ උපත් දකින්න ඉන්න තැනක් නැහැ හොඳයි කියලා. ඉතින් හොඳයි කියලා අපි යම් කිසි දෙයක් නිගමනය කරා නම් මොනවා හු? ඒකේ අවසානයේ ජරා මරණය. ඉතින් ජරා මරණයට පත් වෙන දේක් හොඳයි කිව්වා නම් හොඳ දෙයක් නරක වෙනකොට වෙනසිලි යනකොට කවදාවත් උහුට සැනසෙන්න පුළුවන් කම නැහැ සතුටු වෙන්න පුළුවන් කම නැහැ දුක් වෙන්න විසක්. ඉතින් ඒකේ මොකද්ද සිද්ධ වෙන්නේ? දුක ඇති කරන්න හේතු වෙන්නා වූ දෙයක්ම ගොඩ නැගිලා ජරා මරණයට හේතු වෙන දේක් ගොඩ නැගුණා මිසක් හොඳයි කියලා. වෙන මොකද්ද ගොඩ නැගිච්ච දෙයක් දකින්න? ඒක දැක්කම නම් මොකද වෙන්නේ? ඒක සාරවත්ද? බලපහම මොනවන් නිගමනය කරනද සාරවත් කියලා. ගොඩ නැගිච්ච දේ අවසානයේ ජරා මරණයෙන් කෙලවර කරනවා නම් කිසිම හරයක් සාරයි කියලා ඉතුරු කරන්නේ නැතුව නම් කෙලවර කරලා යන්නේ. ඉතින් එහෙනම් ඒකේ තියෙන සාරත්වය මොකද්ද? ඒ කාලයක් යක ප්‍රමාද වෙවි හොඳයි හොඳයි කියලා අල්ලාගෙන කියා බුලාවට හිතා හිටියා මිසක්. ඒ විතරක් නෙමෙයි. ඒක හොඳයි කියලා අල්ලන්න ගිහිලා ඉතින් ඊට පස්සේ ඒකෙන් ගොඩ නගලා දුන්න දේ මොනවද? සතර අපායට පත් කියලා ඉතින් කාලයක් දුක් විඳින හරියක් ගෙරුණ නගලා දීලා තියෙනවා ප්‍රතිඵල වශයෙන්. ওই ටික තමයි දීලා තියෙන්නේ. වටිනා වටිනා රන් රිදී මුතු වැණික් කියලා ලෝකේ වටිනවා කියලා සම්මත කරන දෙයක් වැඩිපුර හම්බ වුණොත් මොකද වෙන්නේ? ඒ පුද්ගලයා ඊට පස්සේ ඒ මානසිකත්වය ගැන හිතලා බලන්න ඕනේ සාමාන්‍ය ලෝකේ මානසිකත්වය කොහොම වෙයිද? ඒක ගෙනාව තැන් පටන් ඔහුට විශාල දැවිල්ලක් 10ක් එතන පටන් ගිනව. දැන් මේක මම කොහොමද පවත්වා ගන්න? දැන් මේක ඉල්ලන්න කී දෙනෙක් එයිද? ආවොත් මම මෙන්න මේ බොරු ටික කියනවා. මේක හංග ගන්නවා. මල්ලඟ නෑ කියනවා. නැති බවම කියනවා. තියෙන බව කියන්න බෑ. එතන හොරු පැහැරගෙන යන්න පුළුවන්. මං අනිකාගෙනු ගිහිලා මොනවාරි එදා වේල කණ්ඩාරි ඉල්ල ඉල්ලගෙන හල්ල කකා මේක පන්න නැති ගන්න ඉතින් ලෝකෙට වෙන්නනවා. හැබැයි මේ රල් රිදී මුතුවැණික මෙච්චර මල්ලඟ තියන කර දකින්නවත් සලස්සන්නේ නැහැ. මසුරුකම එතනම ඇවිදilla. ඒ වගේම තමන්ගේ තියෙනවා හංගගෙන නෑ කියන වෘද්ධ එතනම ආවා. හැබැයි ඒ විතරක් නෙමෙයි. හැබැයි බැරි වෙලා හරි කවුරු හරි දැනගෙන ආවොත් එහෙම ගන්න මරාගෙන මැරෙනවා දෙන්නේ නැන්නේ. දේශේ රැగిලා එනවා. ඉතින් දෝෂයේ මානසිකත්වයෙන් මුලපුරවා මිසක වටිනා හොඳයි කිව්වදී හොඳයි කිව්වදී කොහොමද අපිට සංසමන මුලපුරලා තියෙන්නේ? අයිද මොනවද මේ ලෝකේ පැවැත්මක හොඳයි කියලා ගන්න පැවැත්මේ ලෞකික වස්තුවක්. අසුරට ගියාට පස්සේ ඕකෙන් දෝෂයේ මානසිකත්වයට මුලපුරන දෙයක්ම ගෙනත් දුන්නා මිසක් සතුරු වෙන මානසිකත්වයක් ඒ වස්තුවෙන් කොහොමද වුණ නැගෙන්නේ? දැන් මේක දැනගත්තොත් එහෙම රජයෙන් බදු ගන්න පුළුවන්. රජයේ නැති බවම කියන්න ඕන. පුළුවන් තරම් හැම දියවිල්ලක්ම හදන්න ඕනේ. ඒක නැති හැටියෙ. මොනවා හරි කවන්නේ නැහැ කියලා. සමාජලාට ඇවිදලා හිටන් පන්සලකට හාමුදුරන්ට කියන හාමුදුරනේ මම ලක්ෂ 10ක් දෙන්න. 50 ලක්ෂයක් දුන්න බලල මට දියවිල්ලක් දෙන්න වෙයි. දැන් මොකද කරන්නේ? දැන් එහෙම නොදුනොත් මොකද වෙන්නේ? 50 ලක්ෂයට මුන් මගෙන් බදු කපන්න පටන් ගත්තා ඊට පස්සේ මෙච්චර හංගගෙන ඉඳලා ගහම මට ලක්ෂ 40ක් විතර රජයට දෙන්න වෙනවා. දැන් හාමුදුරන් ලක්ෂ 10ක් දුන්නොත් 50 ලක්ෂයට බද්දෙන් නිදහස් කරගන්න ක්‍රමවේදයක් තියෙනවනේ. එහෙම කරගත්තොත් මට හරියට ලක්ෂ 30ක් ලාභයි. 40ක් ලාභයි. අද එහෙමත් ක්‍රමයක් එනවා. ඉතින් ඒක විනාක එහෙම නෙමෙයි. ඒක ව්‍යාපාර රටාව. එහෙම වුණා. නැවත අපිට වෙන්නේ හොඳ දානපදියේ ලක්ෂ ගාණක් විඳන් කරලා මහා පින් වැඩක් කළා වගේ. පින් ඇරෙකු කරනවා නම් ඔහුව කරගත්තේ මොකද්ද? ඔහුගේ ව්‍යාපාර ගුණ්ඩුවක් විතරයි. ඉතින් එහෙම දේවරුත් වෙනවා. ඉතින් ඒ වගේ පිනක් තිබුණත් පිනක් කරගන්න බැරි වෙනවා. එහෙම අවස්ථා තියෙනවා. ඉතින් විවිධාකාර ක්‍රමවේද නිසා ওই හම්බ වෙන සම්පත් කියන එකෙන් අපිට විපත් ඇති කරන හැටි. ওই සිද්ධියක හැටි. ඉතින් මේවා අපි හොඳින් දකින්න ඕනේ. ප්‍රිය මනාප යමක් ඇත්නම් ඒකෙන් අපිට දුක් කරද ගෙනත් දෙන ඒවා උගුර නැගින්නේ මෙහෙමයි මුල මෙහෙමයි හැදෙන්නේ කියලා. ධර්මානුකූලව ඒක දැක ගන්න ඕනේ. ඒ දැක්ගත්තාම තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ ඒ අනුව තේරුම් අරගෙන ඒකෙන් මිදෙන්න මේ යථාර්ථය තෝරා ගන්න. ඉතින් දකින්න මේ හැම එකක්ම අපි දැනගත්තාම අසීමිත සම්පත්තිය තියෙනවා කියන්නේ අසීමිත දුක් කරදර ගොඩ නැගෙන මුලක් වෙනවා. ඔන්න ඔබ ඉස්සෙල්ලා අවබෝධයක් වෙනවා. එනම් මේ හරියක් ඇති සම්පත්තියක් නැහැ. ජීවත් වෙලා ඉන්නකන් නැතුවත් බෑ. ජීවත් වෙලා ඉන්නකන් විවිධ කටයුතු කරන්න මුදලක් සම්පත්තියක් අවශ්‍යයි. ඒ නිසා මට ඒක ඕනේ නැහැ කියන්නේ නෙමෙයි. හැබැයි ඒක කවදාවත් සැනසුමුනේ මේ හම්බෙන්නේ වැඩි වෙච්ච තරමට ගිනි ගොඩක්ම තමයි. ඒ නිසා මට වැඩිපුර නම් ඕනේ නැහැ. මගේ මේ වැඩ ටික කරගන්න මට්ටමක් තියෙනවා. මට හොඳටම ඇති කියලා ඔන්න ඔය අසීමිත මානසිකත්වයේ සීමිත බවට බහිනවා සම්පත් කෙරෙහි. මෙන්න පළවෙනි සෝවාන් බුද්ධිලාගේ මානසිකත්වයේ අනික් අයට වඩා විනාශ වෙන්නේ නැහැ. ඔතෙන්පත් වුණාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝතාපන්න පුද්ගලයා අත්තරම කුලේ මහ මුහුදේ ජලයේ වාල් ඉදිරිලා තියෙන කිරේ මේ ඇඟිල්ලට ගත ජල පොඩ වාල් මොකක් නිසාද සීමා වුණ කෙනාටයි අසීමිතත්වයයි දෙකේ තියෙන වෙනස අසීමිත බලාපොරොත්තු බිඳිලා ගිහිලා සීමිත බලාපොරොත්තු වලපත් වෙන දෙනක් වෙනවා සෝවන් මානසිකත්වයේ ස්වභාවය එදාට කෙලෙස් සීමා වුණා වැඩිච මානසිකත්වයේ සීමා වුණා අසීමිතත්වයේ මහ මුහුදලා සීමිතෙට හරියේ අතරගත වතුල බිඳු දෙක තුන ඇති හැබැයි ඒ ටික ලෝකයට හොයන්න බැහැ ලෝතර බුදුරන් වහන්සේ ඔය ආසය අනුසය ඥානීන් ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානීන් ඕක දැකලා හිටන් සෝවාන් පුද්ගලයාගේ අත්තරජ කිලිස වල ප්‍රමාණය ඉතුරු කිලිස ප්‍රමාණය ලකුණු කරලා මින්ම තිබ්බට ඕක සාමාන්‍ය ලෝකයට හොයන්න බැහැ එහෙම එකක් උගේ පේන්නේ නැහැ ඌතර ගෑණිය කරේ ළමයි හදාගෙන ඉන්නේ ගෙවල් දොරවල් හදාගෙන ඉතින් මාත් එකයි ඌත් එකයි අන්න එයා දකින්නේ හැටි ඔය ඉහතේ යා දකින්නේ අපි වාගේ චිත්‍රපටි බලන ඌත් යන්නේ අර ගෑණිත් එක්ක ළවින්ත තරගෙ හරියන්නේ විනෝද ගමනෝ ඉතින් ඒවත් යනවානේ ඉතින් අපිත් එකයි ඌත් එකයි අන්න එහෙම එකක් දකින්නවා මොකද අර අත්‍යරිච්ච අසීමිතත්වයේ දකින්න මානසිකත්වයේ දකින්න සාමාන්‍ය බුද්ධිලයට හැකියාව නැති නිසා සෝවාන් බුද්ධිලයමයි ඉඳ ලෝකයට බැ ඒක දකින්න ලෞතරා බුදුරයන් වහන්සේ දැකලා තමයි වෙන්නේ සෝවාන් බුද්ධිලයක් කියන එක අනිකර අඳුරන්න බැ එයාගේ අත්‍යරිච්ච කෙලෙස් මෙන්න මෙච්චර විශාලයි ඕනේ ඉතුරු තියෙන කෙලෙස් මෙන්න මේ වගේ පොඩ්ඩයි මහා ගල් පර්වතයක් වෙන්නලා අත්‍යරිච්ච කෙලෙස් මේ ගල් පර්වතේ නම් ඒ ළඟ තිබ මෙන්න මේ පුංචි ගල් කැට හත් විතර ඇති ඔහු ළඟ ඉතුරු වෙලා තියෙන කෙලෙස් ඒ වගේ විවිධ උපමා වලින් පෙන්නලා තියෙනවා මහා පිට නිය පිටට පස් ටිකක් පැල ටිකක් අරගෙන මේ අත්‍යරිච කිලිස් මහ පොළොව නම් මෙවුලගේ ඉතුරුලා තියෙන කිලිස් මේ නිය පිටගත පස් පොඩ විතර ඇති මෙයාගේ විදාකාරයෙන් පේන්නනවා නමුත් මේ වෙනස ලෝකයාට පේන්නේ ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානියන් අනාවරණත් ඥානියන් අත්‍යරිච හරිය ඉතුරු ටිකේ පමණ දැක ලෞත්‍රා බුදුරාණන් වහන්සේ දැක හරියන්නේ ඔක වෙන්නලා තියෙන්නේ ඕක ලෝකයාට හොයන්න බෑ කාමරාග වටික තියෙන තාකල් ඇලීම එනම් කාමරාග ව්‍යාපාද පොඩ්ඩක් හරි තියෙන තාකල් සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය විදිහක වාගේ පේන්නේ එනම් මාර්ගඵල ලාභියගේ ටිකක් හරි වෙනසක් දැනගන්න ඥානවන්තයින්ට හරි ගෝචර වෙන අනාගාමී වෙනකොට තමයි ওই වෙනස පේන්න පටන් ගන්න. අනාගාමී කෙනෙක්ගේ නම් ටිකක් පේනවා මෙයාගේ නම් මේ කාම වස්තුන්ගේ පිළිබඳ බලාපොරොත්තු එහෙම තියෙන බවක්වත් නැහැ. අමුත්තක් තියෙනවා. අන්න පොඩ්ඩක් හරි දැනෙන්න පටන් ගන්නවට. අරිහතුන් වහන්සේ ප්‍රඥාවෙන් බලනකින් උඩ පේනවා උන්වහන්සේ කියන ලොකු විනාසක් තියෙනවා විශේෂත්වයක් තියෙනවා. එහෙම දැනගත්තා. හැබැයි ඒක අරිහත් වේද කියලා හිතන එකම නේ කරන්න පුතත් දැන ඒකට කොහොමවත් බැහැ. නමුත් වෙනසක් තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඔය සෝවාන් සකෘදාගාමි මට්ටමේදී සාමාන්‍ය ලෝකයාට වෙනසක්වත් දැනගන්න හරි අමාරු හොඳ පරික්ෂණයක් කරන්න ඕනේ. ඒ තරම් අමාරු දෙයක්. නමුත් ඕව තරම් මේ ධර්මය අහපු අය, අවබෝධය ලැබුව අය සෝවාන් සකෘදාගාමි මානසිකත්වයේ ඉන්නවා. ඒක තේරුම් ගන්න ඕනේ.